SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ වටේ ගිහින් ගෙවි යන සතියේ උණුසුම් තතුවිත්ති එකට කැටි කරලාගෙන එන මිනිත්තු කිහිපය තමයි අපි දැන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සිකුරාදා දවසේ තවත් නිතිය විශේෂාංගයක් වන ලෝවටා විශේෂාංගය. අපි අද දවසේදී ලෝවටා විශේෂාංගය වෙනස් මුහුණුවරකින් තමයි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ මියන්මාරයට. මියන්මාරය ඔබ දන්නවා රෝහින්ගා මුස්ලිම් අර්බුදය පසුගිය අගෝස්තු මාසයේ සිට වාර්තා වෙනවා. මේ රෝහින්ගා මුස්ලිම් අර්බුදයේදී රෝහින්ගා මුස්ලිම් ජාතිකයන් 10 දෙනෙකු ඝාතනය කළා කියලා ප්‍රථම වතාවට මියන්මාර හමුදාව ප්‍රකාශ කළා තියෙනවා නිල වශයෙන්. පසුගිය මාසයේදී තමයි මේ ඝාතනය සිද්ධ වෙලා තියෙන්නේ කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ප්‍රකාශය සිද්ධ කරපු දවසේම මියන්මාරයේ සිටපු රොයිටර්ස් පුවත් සේවයේ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු හට චෝදනා එල්ල කරමින් නඩු පවර්ලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. මේ ඊට හේතුව විදියට සඳහන් වෙන්නේ ඔවුන් දෙදෙනා මියන්මාරයේ ඔෆිෂියල් සීක්‍රට්ස් ඇක්ට් එහෙමත් නැත්නම් මේ නිල රහස්‍ය නීතිය උල්ලංඝනය කළා කියලා. මේ පනතට අනුව මේ නීතිය උල්ලංඝනය කරපු අයෙකුට වසර 14ක සිරදඬුවමක් පමුණුවන්නට මියන්මාර් රජයට හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් 31 හැවරදී වා ලෝන් සහ 27 හැවරදී චෝසෝ සූ කියන මේ දෙන්නට තමයි මේ විදිහට නඩු පවරලා චෝදනා එල්ල කරලා තියෙන්නේ. මේ දෙපළට පොලිස් නිලධාරීන් සමග රාත්‍රී භෝජනයකට ආරාධනා කරලා එන්න කියලා තමයි දෙසැම්බර් 12 වෙනි දින ඔවුන් අල්ලගෙන තියෙන්නේ. ඒ විදිහට තමයි ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ. කොහොම නමුත් රෝහින්ගා මුස්ලිම් ජාතිකයන් 10 දෙනෙකු ඝාතනය කළා කියලා මියන්මාරයේ හමුදා ප්‍රධානියගේ Facebook පිටුවේ තමයි නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඔහු කියන විදිහට සිද්ධිය සිද්ධ වෙච්ච ගමෙහි ගම්වැසියන්ට මේ බෙන්ගාලි ත්‍රස්තවාදීන්ගෙන් හිරිහෙර පැමිණලා තියෙනවා. ඒ නිසා මේ ඔවුන් දෙපිරිස අතර සටන් ඇති වෙලා තියෙනවා. ගැටුම් ඇති වෙලා තිනවා. මේ ගැටුමට හමුදා සොල්දාදුවන් 4 දෙනෙකු සහාය දීලා තිනවා. ඉතින් මේ හමුදාව සහාය දීලා තින්නේ ගම්වැසියන්ට කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් මේ මිනිමැරුම් වලට අදාළ හමුදා බටහිරට දඬුවම් පමුණුවන බවත් මියන්මාරයේ හමුදා ප්‍රධානියා ප්‍රකාශ කරලා තිනවා.
It is true that both the villagers and security forces admitted they killed the 10 Bengali terrorists. The army will take charge of those who are responsible for the killings and who broke the rules of engagement.
මේ ගම පිළිබඳව කතාබහ කරනකොට මේ ගම බෞද්ධ ජනතාව වෙසෙන ගමක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ඔවුන්ගේම වචනවලින් කියනවා නම් මේ ගමේ උදවියට බෙන්ගාල ත්‍රස්තවාදීන්ගෙන් මරණ තර්ජන එල්ලෙමින් පැවතුනා කියලා තමයි කියවෙන්නේ. කොහොම නමුත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කරන විදිහට පසුගිය අගෝස්තු මාසයේ ඉඳලා ආරම්භ වෙච්ච මේ රෝහින්ගා මුස්ලිම් අර්බුදයේ මියන්මාර් හමුදාව ප්‍රථම වතාවට තමයි වරදක් බාරගෙන තියෙන්නේ කියලා තමයි වාර්තා වෙන්නේ. රටක හමුදාව මේ වගේ වැරදි වැඩ කිරීම කලාතුරකින් දක්නට ලැබෙන එකක් කියලා ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Matt Wells Al Jazeera රූපවාහිනි සේවයට පවසලා තියෙනවා.
It is extremely rare for the military to admit to any sort of wrongdoing. It's a military in which soldiers operate with, you know, really near complete impunity no matter the nature of the crimes. And the crimes we're talking about here, as the military has said today, involve soldiers summarily executing, murdering 10 Rohingya men who had been captured.
ජාත්‍යන්තර සහන සංවිධානයක් වන Doctors Without Borders සංවිධානය වාර්තා කරන ආකාරයට මේ වන විට මේ අර්බුදය නිසා රෝහින්යා වරුන් 6700ක් පමණ මිය ගිහිල්ලා, ඒ වගේම 650,000කට වඩා වැඩි ප්‍රමාණයකට බංග්ලාදේශයට පිටවෙන්නට සිද්ධ වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ මැලේසියාවටයි. මැලේසියාවේ MH370 දරන ගුවන් යානය 2014 වසරේ හිටි ගමන් අතුරුදහන් වුණා. මේක තවමත් අභිරහසක් වෙලා තියෙන්නේ. මේ පිළිබඳව සිද්ධ වෙච්ච සෝදිසි මෙහෙයුම දැවැන්ත විදියට සිද්ධ වුණා. නමුත් පසුගිය වසරේදී මේ සෝදිසි මෙහෙයුම අත්හිටුවන්නට තීරණය කළා. නමුත් ඔන්න මැලේසියානු රජය නව ආයෝජකයෙක් සොයාගෙන මේ සෝදිසි මෙහෙයුමේ දෙවැනි අදියර ආරම්භ කරන්නට සූදානම් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. නව පුද්ගලිකංශයේ ආයෝජකයෙක් මේකට සහය දක්වන්නට කැමැත්ත පළ කළා තියෙනවා. පළමු විමර්ශන කටයුත්තේදී අනුග්‍රහය දැක්වුවේ ඔස්ට්‍රේලියාව, චීනය සහ මැලේසියානු රජය. කොහොම නමුත් ඒ විමර්ශන කටයුතු පහුගිය අවුරුද්දේදී අතහැලා දැමුණා. මොකද මේකෙන් තවදුරටත් පළක් නැහැ කියලා ඔවුන් තීරණය කරපු නිසා. ඒ අතුරුදහන් වෙච්ච MH370 දරන මැලේසියානු ගුවන් යානයේ ගුවන් මගින් 239ක් ඉඳලා තියෙනවා. 2014 වසරේදී තමයි මේ යානය අතුරුදහන් වුණේ. ඒ අතරතුරේදී ඔස්ට්‍රේලියානු 6 දෙනෙක් මේ ගුවන් මගින් අතර ඉඳලා තියෙනවා. කොහොම නමුත් පහුගිය වසරේදී මෙහි සුළු ප්‍රමාණයක සුන්බුන් වගේ ගොඩක් ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් කිහිපයකින් සහ අප්‍රිකාවේ නැගෙනහිර වෙරළින් හමු වුණා. නමුත් තාමත් වෙනත් කිසිදු හෝඩුවාවක් ලබා ගන්නට කිසිම කෙනෙකු සමත් වෙලා නැහැ. මේ අතරේ මැලේසියාවේ ගමනාගමන අමාත්‍ය ලියෝ ටියෝන් ලායි කියන්නේ මේ අලුත් මෙහෙයුමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා තමන් විශ්වාස කරනවා කියලා. නමුත් ඒ ප්‍රතිඵල දින 90ක් ඇතුළත ලැබෙන්නට අවශ්‍යයි කියලත් ඔහු අවධාරණය කළා තියෙනවා. මොකද ඊට වඩා කාලය ගත කරන්න ඔවුන්ට අපහසුයි. මේක කාලය සහ මුදල් අතර තියෙන ප්‍රශ්නයක් කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ.
They cannot take forever. They cannot drag it for another 6 months or another 1 year. So the offer is only for 90 days and we'll continue the search within the 25,000 square kilometer search area or beyond. We leave it to Ocean Infinity.
කොහොම නමුත් මේ මැලේසියානු ගුවන් සේවාවට අයත් MH370 දරන ගුවන් යානය සෙවීමේ පළමු මෙහෙයුමට ඩොලර් මිලියන 200ක පිරිවැයක් දැරීමට සිද්ධ වෙලා තියෙනවා. එහිදී ඉන්දියානු සාගරයේ වර්ග කිලෝමීටර 120,000ක පමණ ප්‍රමාණයක් සෝදිසි කෙරුණා. නමුත් අපි කලින් කිව්ව ආකාරයට ඉන්දියන් සාගරයට අයිති දූපත් කිහිපයක සහ අප්‍රිකාවේ නැගෙනහිර වේරළට අයිති දූපත් කිහිපයකින් මෙහි සුන්බුන් ඉතාම සුළු ප්‍රමාණයක් තමයි හම්බුනේ. නමුත් මේ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත දෙවැනි අදියරේ සෝදිසි මෙහෙයුමේ තවත් වර්ග කිලෝමීටර 25,000ක ප්‍රමාණයක් සෝදිසි කිරීමට මැලේසියානු රජය බලාපොරොත්තු වෙනවා. අපි බලමු ගුවන් ඉතිහාසයේ විශාලතම අභිරහස විසඳන්නට මේ දෙවැනි අදියරට හැකියාවක් ලැබෙවිද කියලා. අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ උතුරු කොරියාව සහ දකුණු කොරියාවේ අතර සාමසාකච්ඡා පිළිබඳව අවධානය යොමු කරන්න. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර වසර දෙකකට පස්සේ ජනවාරි 9 වෙනිදා, පසුගිය ජනවාරි 9 වෙනිදා නැවතත් සාකච්ඡා ආරම්භ වුණා. උතුරු සහ දකුණු කොරියාවේ දේශ සීමාවේ පිහිටි සන්නද්ධ කණ්ඩායම් වලින් තොර වූ පන් මූන් ජෝම් නැමැති සාමගම්මානයේදී තමයි මේ සාකච්ඡා සිද්ධ වෙලා තියෙන්නේ. පැය 11ක් පුරාවට මේ සාකච්ඡා පැවැත්වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ සාකච්ඡා සඳහා එක රටකින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු බැගින් සහභාගී වෙලා තියෙනවා. මේ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් ගත්තේ එළමෙන පෙබරවාරි මාසයේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත සිසිර ඔලිම්පික් ක්‍රීඩාවල පිළිබඳවයි. විශේෂයෙන්ම මේ උතුරු කොරියාවේ සහභාගීත්වය පිළිබඳව දෙරට අතර කතාබහක නිරත වුණා. උතුරු කොරියාව පසුගිය කාලයේදී දිගින් දිගටම සිද්ධ කරපු න්‍යෂ්ටික සහ මිසයිල් අත්හදා බැලීම හමුවේ මේ දෙරට අතර සාකච්ඡා බිඳ වැටලා තිබුණා. නමුත් අවසන් වරට දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වුණේ 2015 වසරේදී. කොහොම නමුත් පහුගිය ජනවාරි 9 වෙනිදා පැවැත්වෙච්ච මේ සාකච්ඡාවේදී සිසිර ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාවෙන් ක්‍රීඩකයන් පිරිසක් සහභාගී කරවන්න කියලා දකුණු කොරියාවෙන් ඉල්ලීමක් කරලා තිනවා. මේ ඉල්ලීම උතුරු කොරියාව පිළිඅරගෙන තිනවා. ඔවුන් කියලා තිනවා අනිවාර්යෙන්ම දකුණු කොරියාවේ පැවැත්වෙන මේ සිසිර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තමන්ගේ රටෙන් ක්‍රීඩකයන් පිරිසක් සහභාගී කරවන බව. ඊට අමතරව මෙවර සිසිර ඔලිම්පික් උළෙලේ උතුරු සහ දකුණු කොරියාව කොරියානු අර්ධද්වීප දජය යටතේ එක්ව ගමන් කිරීමටත් දකුණු කොරියාව යෝජනා කරලා තිනවා. මේ යෝජනාවත් උතුරු කොරියාව පිළිඅරගෙන තිනවා. නමුත් මේ සාකච්ඡාව වෙනත් මගකට හැරවුණා. විශේෂයෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව දකුණු කොරියාව කතාබහ කරන්නට පටන් ගත්තත් එක්කම උතුරු කොරියාව කියලා තිනවා මේ ගැන නම් කතා කරන්නට එච්චර සුදුසු නැහැ මේ අවස්ථාවේදී. මොකද මේ සම්බන්ධයෙන් දකුණු කොරියාවට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ සාකච්ඡාවලට පැමිණිච්ච උතුරු කොරියානු කණ්ඩායමේ ප්‍රධානි රියෝ සොන් ගොන් කියලා තින්නේ තමන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන තමන්ගේ අසල්වාසී රටට කතා කිරීමට කිසිම වුමනාවක් නැහැ. මොකද මේ තමන්ගේ න්‍යෂ්ටික අවිවලින් තර්ජනයේ තියෙන්නේ ඇමරිකාවට මිසක් දකුණු කොරියාවට නෙවෙයි
කියලා.
Regarding the nuclear issues, our strategic weapons, including atomic bombs, hydrogen bombs, and intercontinental ballistic missiles, are aimed only at the United States, not our brethren.
කොහොම නමුත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් වලට ඇමරිකාව දැඩි විදිහට තාමත් විරුද්ධ වෙලා තියෙනවා. ඒ අතරතුරේදී උතුරු කොරියාවේ නායක කිම් ජොං උන් සහ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තාමත් මේ පිළිබඳව උණුසුම් වචන හුවමාරුවෙන් පවතිනවා විටින් විට. කොහොම නමුත් මේ රටවල් දෙක එක සාකච්ඡා මේසයකට ගෙනීමට හැකියාවක් පවතින බව දකුණු කොරියාවේ ඒකාබද්ධ අමාත්‍යාංශය පවසලා තියෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරලා උතුරු සහ දකුණු කොරියානු සාකච්ඡාවලට සහභාගී වෙච්ච දකුණු කොරියානු කණ්ඩායමේ ප්‍රධානියා වන චෝ මුයොං ග්‍යොන් පවසලා තියෙන්නේ මෙහි ප්‍රතිඵල අනිවාර්යෙන්ම සුබදායි වනු ඇති බවයි.
People in South Korea have a strong desire for reconciliation and peace on the Korean Peninsula. I will work hard to deliver a nice gift to them.
ඒ අතරතුරේදී ඔහු පවසලා තියෙනවා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමන්ගේ සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමින් අවසන් වුණ බව. ඒ නිසාම ඔහු ආරාධනා කළා තියෙනවා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමග සාකච්ඡාවකට එළඹෙන්නට කියලා. එහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ඉඟියක් දීලා තිනවා. මේ ඉඟිය ධනාත්මක ඉඟියක් බවට බොහෝ දෙනා හඳුන්වනවා. විශේෂයෙන්ම ඔහු කියලා තිනවා මේ දවස්වල මේ ලොකු සාමයක කතාවහක් පවතිනවා, නිරත වෙනවා. උතුරු කොරියාව සම්බන්ධයෙන් ඔහු පවසලා තිනවා ඉදිරියේදී මේ පිළිබඳව කතාබහ තවත් සුබදායි වනු ඇති කියලා.
I think we're going to have a long period of peace. I hope we do. We have certainly problems with North Korea, but a lot of good talks are going on right now. A lot of good energy. I see a lot of good energy. I like it very much what I'm seeing. I just spoke this morning with the, as you know, with the president, President Moon of South Korea. He had some really great meetings. His representatives had a great, great meeting. And I had some very good feedback from that. So hopefully a lot of good things are going to work out.
අප ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ චීන සංචාරය පිළිබඳවයි. ඔහු පසුගිය මැයි මාසයේ ප්‍රංශ ජනාධිපති ධුරයට පත් වෙලා ප්‍රථම වතාවට තමයි රාජ්‍ය නායකයා විදිහට චීනය නිල සංචාරයක නිරත වුණේ. ඔහු විශේෂයෙන්ම මේ චීනයේ එක් මාවතක් එක් මාර්ගයක් වන ව්‍යාපෘතිය පිළිබඳව බොහොම ප්‍රශංසාමුඛයෙන් සාකච්ඡා කළා තිනවා, ප්‍රශංසාමුඛයෙන් කතා බහ කළා තිනවා. ඔහු මුළු මහත් යුරෝපයටම ආරාධනා කළා තිනවා මේ චීනයේ නව සේද මාවතත් එක්ක එකතු වෙන්න කියලා. ඒ අතරතුරේදී චීන ජනාධිපති සහ ප්‍රංශ ජනාධිපති අතර දෙපාර්ශ්වික වෙළඳ ගිවිසුම් රාශියකට අත්සන් කළා තිනවා. එමානුවෙල් මැක්රන්ට උමනාව තිබිලා තිනවා විශේෂයෙන්ම චීනයත් එක්ක හොඳ ගනුදෙනු පවත්වාගෙන යන්නට, විශේෂයෙන්ම මේ වෙළඳ අංශය පිළිබඳව. මොකද විශේෂයෙන්ම ඇමරිකාව සහ චීනය අතර බොහොම තදින් වෙළඳ ගනුදෙනු පැවතුණත් යුරෝපයත් එක්ක චීනය එච්චර හොඳ වෙළඳ ගනුදෙනු පවතින්නේ නැහැ. නමුත් ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රන්ට මේකට නිල ආරම්භයක්, හොඳ ආරම්භයක් ගන්නට උමනාවක් තිබුණා. ඒ නිසාම තමයි මේ සංචාරයේදී ඔහු මේ පිළිබඳව වඩාත් අවධානය යොමු කළේ.
Il revient à l'Europe et à l'Asie.
It is up to Europe and Asia, to France and China, to define and come up with the rules of a game where we could all win or lose. I have come here to tell China that I am determined to move the Euro-China partnership into the 21st century so that it fits in this new framework that we need to define together. Europe will embrace this new strategy because it is now aware of its role and its place in this promising century.
ඒ අතරතුර චීනයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ විශේෂ විමර්ශන නිලධාරී වික්ටර් ගාවෝ විශේෂ ප්‍රකාශයක් කළා තියෙනවා ඇමරිකාව සහ යුරෝපය සහ චීනයේ සම්බන්ධතා පිළිබඳව. ඔහු පවසනවා ඇමරිකාව සහ චීනය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත සම්බන්ධතා පිළිබඳව තවමත් අනාවැකි කියන්නට තමන්ට නොහැකි වුණත් යුරෝපය අනිවාර්යෙන්ම චීනය සමග අත්වල් බැඳගත්තොත් වඩා සුබදායි ප්‍රතිඵල යුරෝපයට සහ චීනයට අත්කර ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා.
I think it is time for European leaders, including the French President Macron, to really balance off their relations against the United States with their relations with China.
අපි බලමු චීනය සහ ප්‍රංශය අතර මේ ආරම්භ වෙච්ච ගනුදෙනුවේ, මේ ආරම්භ වෙච්ච දීගය යුරෝපා මහද්වීපයට කොහොම බලපායිද කියලා. ඒ සමගින් අද දවසේ දී ලෝවට අවශ්‍යංගය අපි නිමාවට පත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ලබන සිකුරාදා නැවතත් ගෙවි යන සතියේ ලෝකයේ උණුසුම් තත්විතිත් සමග මුණගැසෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.